Today to this monastery to deliver a Dhamma talk. This is the final talk of the series of talks I'm giving on this trip to Sri Lanka. Okay, very good. Thank you so much. It is usually the custom to save the best talk to the last.
Usually,
the topic this afternoon is on Samma Ajiva.
Adadeshane matrukawa karagena tiyenne Samma Ajiva.
I think most of you know the normal explanation of right livelihood.
Yahapa jivika yanwen adahas karanne mokakda kiyala sama mugadene samanya wasen danna.
But it is the job of the preacher to take your understanding further.
දේශකයන්න් වහන්සේගේ හැකියාව තමයි එය තවදුරටත් විස්තර කර ගැනීමට පුළුවන්කම.
Not to tell you what you already know, but to take your knowledge deeper.
තමන් දන්නා කාරණා ගැනම තව වරක් කියලා දෙන්න නැතුව ඊට වඩා ගැඹුරින් ඒක විස්තර කරන්නයි මම අදහස් කරන්නේ.
Instead of telling you which livelihood is good for a Buddhist and which livelihood is wrong, I'm going to talk why they are right or wrong.
මෙතෙන්දී කොයි එකද කොයි ජීවිතාද හොඳ නරක කියලා පෙන්නලා දෙන්නේ නැතුව අපිට වැදගත් වෙන්නේ ධර්මයේ අතින් මොන විදිහට ජීවත් වෙන්න කියන එකයි මම පැහැදිලි කරලා යන්නේ.
And how we can gradually improve our livelihoods.
ඒ වගේම කොයි ආකාරයෙන්ද අපේ ජීවන රටාව දිනු කරගන්න යහපත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.
The most important thing about our livelihood is to make sure we create no harm.
අපි මෙතනදී උනන්දු වෙ යුත්තේ අපේ ජීවත් වෙන ක්‍රමය අනුව අයහපතක් නොවන විදිහට ජීවත් වීම.
But instead create benefit to our world.
ඒ වගේම අනිත් අයට යහපතක් ලෝකවාසීන්ට යහපතක් වෙන විදිහට ජීවත් වීම.
But sometimes it's difficult because in many of our jobs we create both harm and benefit.
නමුත් ඒක බොහොම අමාරු වෙනවා අපි ජීවත් වෙන ලෝකයේ අනුව සමාලාට අපි අතින් යහපත් දේවල් සිද්ධ වෙනවා සමාලාට අයහපත් දේවල් සිද්ධ වෙනවා.
It is our job as human beings, especially as devotees of the Dharma, to try to increase the benefit and lessen the harm.
බෞද්ධයන් හැටියට ඔබේ යුතුයකමක් තමයි එහෙමනම් අපි අතින් කරන අයහපත් දේවල් අඩු කරගෙන යහපත් විදිහට ජීවත් වීම.
And to use our wisdom to achieve this.
ඒ මාර්ගේ පාදා ගන්න ඔබේ ප්‍රඥාව යොදා ගන්න.
When I first became a monk in Thailand, Ajahn Chah told me the following story.
මම මහනුවරට Ajahn Chah ස්වාමීන් වහන්සේට අහන්සේ මට මේ උදාහරණය දෙන්නු කර දුන්නා.
There was one of his disciples who was a farmer who caught fish.
උන්වහන්සේගේ එක දායක කෙනෙක් හිටියා ජීවිතාව හැටියට කරේ මාළු ඇල්ලීම.
This Thai farmer, he wanted to be a good Buddhist.
නමුත් ඔහුට උවමනාව තිබුණා හොඳ බෞද්ධයෙක් වෙන්න.
So he asked Ajahn Chah, "How can I keep the pan still when I have to catch fish for my family?"
එතකොට මේ මිනිස්සයා චාන්දුරන්ගෙන් අහලා හිටියේ කොහොමද මම 500 රකින ගමන් මගේ ජීවිතාව ගෙනියන්නේ මාළු ඇල්ලීම.
Because if I don't catch fish, I have nothing to feed my wife and children.
මාළු ඇල්ලුවත් නැත්නම් මගේ දරු පවුල පෝෂණය කරන්න මට පුළුවන් කමක් නැහැ.
Please remember that the Dharma is practical and compassionate and wise.
මතක තියාගන්න ධර්මයේ කියන්නේ ප්‍රඥාන්විතව ප්‍රායෝගිකව කළ හැකි දෙයක්.
So my master Ajahn Chah taught this young man gradually.
ඒ නිසා උන්වහන්සේ කරේ මේ මිනිසයාට ක්‍රමානුකූලව ධර්මයේ දේරුම් කළ දීම.
He said first, only catch enough fish to feed your wife and children, not enough to sell.
ඒ නිසා මුලින්ම ඔබ කළ යුතු තමන්ගේ පවුලට අවශ්‍ය කරන ප්‍රමාණයට මාළු ඇල්ලීම මුලින් කරන්න.
Because this was only a temporary solution.
මෙය తాවකාලික විසඳුමක් පමණයි.
And in the meantime, Ajahn Chah taught this man about herbal medicine.
ඒ වගේම උන්වහන්සේ මේ තැනැත්තාට කියනවා තමන් දැනගෙන හිටි ආයුර්වේද වෙදකම.
Many of the monks in Thailand and also here in Sri Lanka, the forest monks, had to learn about herbal medicine.
ලංකාවේ වගේම තායිලන්තයේ වනගත වාසී ස්වාමීන් වහන්සේලාට වැදගත් වෙනවා ආයුර්වේද වැඩි කියන්නේ කැලේ තියෙන කොළ වලින් බෙහෙත් පිළිල කරන අන්දම දැනගන්නේ.
Because there are no doctors in the jungle.
මොකද වනයේ වනගතව ජීවත් වෙනකොට දොස්තරවරු ඒ හරියේ නැහැ.
So over 3 or 4 years, Ajahn Chah taught this Thai farmer everything he knew about herbal medicine.
එනිසා උන්වහන්සේ කළේ අවුරුදු 3-4 කාලයක් තිස්සේ උන්වහන්සේ දන්න දැනුම ආයුර්වේද සම්බන්ධයෙන් මේ මිනිසයාට ඉගැන්වුවා.
And so this Thai farmer did not need to catch any fish anymore.
ඉන් පස්සේ මේ මිනිසයාට ඌමනාවක් තිබුණේ නැහැ මාළු වල්ලන්න ජීවනෝපායක් වෙන ආකාරයකින් සැලසුණා.
He could gain his livelihood by practicing herbal medicine in the village.
එනිසා ඌ රස්සාව හැටියට ආයුර්වේදයේ වෙදකම තෝරගත්තා.
The priest didn't just say stop catching fish, he helped him to be able to stop catching fish.
වික්ෂුණ මහසී නමක් හැටියට එකපාරටම ජීවේ නැහැ මාළුවේ අල්ලන එක නතර කරන්න. නමුත් ඒක නතර කරන මාර්ගයක් පෙන්වුම් කළ දුන්න ක්‍රමය.
So we should try to improve our livelihood with compassion and wisdom.
ඒ නිසා අපි අනුකම්පාවෙන් ප්‍රඥාව යොදාගෙන අපේ ජීවනෝපායන් හරි විදිහට යහපත් ආකාරයට පවත් ගන්න අපි කියලා දෙන්නවා.
To try and do better every time.
හැමතිස්සෙම අපි බලන්න ඕන සීන තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට ගෙනෙන්න.
But it is not just the profession which makes it right livelihood or wrong livelihood.
මතක තියාගන්න අපේ රස්තාවෙන් නෙමෙයි හොඳ ජීවන ක්‍රමය හා අහපා ජීවන ක්‍රමය තේරුම් ගන්න.
Even if say you work in the bank, you can create a lot of harm for other people.
ඔබ බැංකුවක වැඩ කරත් සමහර විට ඔබ අතින් ජනතාවට අසේවයක් වෙන්න පුළුවන්.
Because of some greedy actions by the chief of banks in the United States, many people have now lost their jobs.
සමහර තණ්හා අධික බැංකු කළමනාකාරවරුන් නිසා ඇමරිකාවේ අද හුඟක් දෙනෙකුට තමන් තැන්පත් කරපු මුදල් අහිමි වෙලා තියෙනවා.
So even if you work in a profession which we think is harmless because you practice your profession with greed or with selfishness, you can still make it wrong livelihood.
තණ්හාවෙන් ආත්මార్థකාමීව තමන් රස්සාව වැරදි විදිහට කරනවා නම් අපි සාමාන්‍යයෙන් හිතාගත්තත් ඒක හොඳ රස්සාවක් කළා ඒකෙන් අයහපතක් වෙන්න පුළුවන්.
Even doctors can practice their profession and harm other people.
දොස්තර මහතුරුන්ටත් පුළුවන් තමන් කරන රස්සාව හොඳ රස්සාවක් වුණත් ඒකෙන් අනිත් අයට අයහපතක් වෙන විදිහට කටයුතු කරන්න.
Because some doctors they can practice their medicine just to become rich.
හුඟ දෙනෙක් දොස්තර මහත්තු කරන්නේ ඒකයි සල්ලි හම්බ කිරීමේ මාර්ගයක් හැටියටයි එය යොදාගෙන තියෙන්නේ.
Many Sri Lankan doctors, instead of looking after the people in their own country, travel to places like United States where they can make more money.
ලංකාවේ හුඟ දෙනෙක් දොස්තරලු තමගේ රටේ ඉන්න ජනතාව ගැන හැඟීමක් නැතුව ඒ අය වැඩියෙන් සල්ලි හම්බ කරන්න පිටරටවල් වලට යනවා.
Which can mean there are not enough doctors here in Sri Lanka.
Making bending අවශ්‍ය පමණ දොස්තරවරුන් ලංකාවට අහිමි වීමයි.
The way they practice their livelihood is causing harm.
එයින් මෙන්නේ තමන්ගේ රැකියාවෙන් රටට වෙන සේවය අඩුවීමයි.
This is another example of it is not the job itself but the way it is practiced.
ඒ සමේකලු පෙන්වු කරන්නේ රස්සාව නෙමෙයි රස්සාව කරන විදියෙන් සමාජාලාට අයත්ක් වෙන්න පුළුවන්.
I've been teaching doctors in Australia that what their real purpose is.
මම ඕස්ට්‍රේලියාවේ නැතිස්තර මාත්‍රුන්ට පෙන්눔 කර හිටිනවා තමන්ගේ රැකියාවෙදීම වටිනාකම මොකක්ද කියලා.
As a doctor, the whole purpose of your profession is not to cure the patient.
රස්සාවක් හැටියට දොස්තරකම අපි බැලුවොත් එතනින් අදහස් කරන්නේ ලෙඩ හොඳ කිරීම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ ලෙඩු ගැන සොයා බැලීමයි වැදගත් වෙන්නේ.
That's a care for the patient.
ඒ කියන්නේ තමන්ගේ රෝගීව හොඳින් සොයා බැලීම.
Because everyone must eventually become sick and die.
කොහොම වුණත් අපි හැමෝම ලෙඩ රෝග හදාගෙන අවසානයේදී මරණයටපත් වෙනවා.
The job of a doctor is to try and help them to care for them first and foremost.
ඒ නිසා දොස්තර මාත්‍රගේ යුතුකම තමයි ඒ වගේ අයව හොඳින් බලා සොයාගෙන රැක ගැනීම.
If they can cure them, that is wonderful.
ඔවුන්ට පුළුවන් නම් මේ ලෙඩ හොඳ කරන්න ඒක බොහොම වැදගත්.
But first of all, they should never think that being sick is wrong.
ඒ නිසා ඔවුන් කිසිවිටවත් හිතන්න නරකයි ලෙඩ වැදීම හොඳ නැති දෙයක් හැටියට.
Sickness is part of life.
ජීවිතයේ කොටසක් තමයි ලෙඩ රෝග.
And sickness is a wonderful place where we can learn the Dhamma.
ධර්මයේ ගැනීමට හොඳම තැනක් තමයි ලෙඩ රෝග වැළඳුනා.
So if any one of us are sick, it is a wonderful time to practice meditation.
ඒ නිසා අපි අසනීප වුණොත් ඒක අරගන්න ධර්මයේ ගැනීමට හොඳ අවස්ථාවක් හැටියට.
To care for the sickness but also investigate it.
ඒ වගේම කෙනෙක් සාතු සප්පායම් කරද්දී අපිට මේ මෙහෙ කිරීම කරන්න පුළුවන්.
Because in the sickness you learn so much Dhamma.
මොකද කෙනෙකුට උපස්ථාන කරනකොට අපිට අවස්ථාවක් ලැබෙනවා ධර්මයේ හොඳින් තේරුම් ගන්න.
So next time you're sick, remember just like the Buddha has visited you.
එයිසා ඊළඟට ලෙඩ වුණාම හිතන්න බුදුරජාණන් වහන්සේ ඔබ ළඟට ඇවිත් කියලා.
And what's the Buddha teaching you?
මොනවද බුදුහාමුදුරුවෝ මෙතෙන්දි මට උගන්වන්නේ?
The Buddha is teaching you the body does not belong to you.
උන්වහන්සේ මෙතෙන්දි උගන්වන්නේ තමන්ගේ ශරීරය තමන් අයිති නෑ කියලා.
We get sick because of nature.
ස්වභාව ධර්මයේ නිසායි අපි ලෙඩ වෙන්නේ.
Whether you look after this body or don't look after this body, you still get sick.
ඔබ මේ ශරීරය බලාගත්තත් බලානුගත්තත් දෙද හැදෙන එක හැදෙනවා.
Whether you look after this body or don't look after this body, you die.
මේ ශරීරය බලාගත්තත් බලානුගත්තත් අපි අවසානයේදී මැරෙනවා.
It doesn't belong to you. It doesn't go according to your demands and requests.
ඒ ඔබට අයිති නෑ. ඔබට වුණායි පාකම් අනුව එය හැසිරෙන්නේ නෑ.
Sickness teaches you to let go of this body.
එනිසා ලෙඩ රෝග වලින් අපිට පෙන්වුම් කර දෙන්නේ මේ ශරීරය අත්හැර දාන්න.
Death is a final teaching. You have to let this body go.
එය අවසාන වශයෙන් අපි තේරුම් ගත යුතු හොඳ උපදේශයක් මේ ශරීරය අත්හැර දැමීම.
A good example of this is the ordination ceremony of the novice in Buddhism.
සාමණේර වරේකු මහාන වෙනකොට කෙරෙන දේ මෙතෙන්දී උදාහරණයක් හැටියට දක්වන්න පුළුවන්.
When we do a papaja ceremony for samanera, we teach the new samanera the five meditations.
එතෙන්දී අපි සාමණේර වරේකු මහාන කරද්දී අපි ඔහුට උගන්වනවා භාවනා කළ හැකි ක්‍රම හතරක් ගැන.
We teach him to contemplate Kesa, Loma, Naka, Danta, and Tacho.
Epa tamai Kesa, Loma, Naka, Danta kiyana karana paha.
Which means hair of the head, hair of the body, nails, teeth, and skin.
Etindi adas karanne oluwe kes, hame loma, dat, niyapotu, hama genai, api menhi karabela yutu.
I will now explain the meaning of those meditations.
මම මෙතෙන් දීගෙන බැලිතු විස්තරයක් කරන්න.
The hair which you see is dead.
ඔබේ ඔළුවේ තියෙන මේ හිසකෙස් දැනටමත් මැරිලා.
The live part of the hair is a root which is under the skin and cannot be seen.
එහි ජීවත් වෙන කොටස තියෙන්නේ ඔබේ හැම ඔළුවේ හැම ඇතුලේ.
So the hair which you see is dead matter.
ඒසා තේරුම් ගන්න මේ එළියේ පේන තියෙන කේස් මැරිච්ච දිරාවිය දේවල්.
And hair of the body is the same. If I see someone's mustache or eyebrows, what I see is all dead matter.
ඒසා කෙනෙකුගේ ඇහි බැබේ තියෙන, ඒ වගේම රැවුල, ඇඟේ තියෙන ලෝම, ඒ වගේමයි. මට පේන්නේ මම දකින්නේ මේ මැරිච්ච කොටස්.
If you see nails, the nails are also dead because the root, the life part, is under the skin and can't be seen.
එවගේම ඔබ නියකොතුත් ඒ වගේ ඔබට නොපෙනෙන කොටස ජීවත් වෙන නොපෙනෙන කොටස තියෙන්නේ හැම යාට ඔය පෙනෙන කොටස මරණයට පස් වෙලා දැන්.
And the teeth, these are also dead. The root, the life part, is inside. You can't see it.
දත් වල උනා ජීවමාන කොටස තියෙන තිබෙන්නේ විදුරු මාස ඇතුලේ ඔබට පෙනෙන්නේ නැහැ. එළිය තියෙන්නේ දිරාගිය මරණ කොටස්.
And your skin, that is also dead on the outside. It flakes off. The live part of the skin is a fraction of a centimeter underneath.
ඔබේ හමත් ඒ වගේමයි. හම ගැලවිලා යනවා හැමතිස්සෙම. එහි ජීවමාන කොටස තියෙන්නේ මිලිමීටරයක් වතර ඇතුලේ.
So we teach the young samanera, when you see hair of the head of the body, nails, teeth and skin, all you see is dead matter.
එනිසා අපි සාමණේරවරුන්ට මතක් කර දෙන්නේ ඔය දකින්න ඔලිවේ ඉසකේ සහ ඇඟේ ලෝම ඔක්කොම මැරිච්ච දේවල්.
So little novice, when you see a beautiful girl coming to the temple, beautiful hair, it's just dead. Skin, it's all dead.
එනිසා එයා තේරුම් ගන්න ඕන ලස්සන ගෑනළම එකාම එයාගේ උඩ කොණ්ඩේ ඔළුවේ තියෙන්නේ දිරාගිය කොටස් මැරිච්ච දේවල්.
Would you like to touch her dead hair?
ඔබ කැමතිද මේ මැරිච්ච කෙස් අත ගන්න?
Or kiss her dead skin?
ඔබ කැමතිද මේ හිස කෙස් බින්න?
No one would like to do that.
කවුද ඒකට කැමති වෙන්නේ?
Who would like to kiss a corpse?
කවුද කැමති මලමිනියක් ඉඹින්න?
Or stroke an old dead body.
කවුද කැමති මලමිනියක් අත ගන්න?
Because that's what you do if you see a nice girl and stroke her hair or kiss her.
ඒක තමයි ඔබ තරුණ ගෑනළමගේ හිසකෙස් අත ගන්නවා නම් ඉබිනවා නම් කරන්නේ.
So we teach these five meditations to young novices so they don't get lust.
අන්න ඒ විදිහටයි අපි සාමාන්‍ය රෙවෙකට උගන්වන්නේ කාමක හැඟීම් ඇති නොකර ගන්න.
So when we practice our right livelihood, we try to make benefits and not harm.
එනිසා අපි ජීවන ප්‍රාප්තිය කියලා දෙනකොට අපි පෙන්වන්නේ එකෙන් තමන්ට යහපතක් වෙන විදිහට ඒක කරගන්න.
So for a doctor, sometimes you have to allow the person to be sick for their benefit.
එනිසා දොස්තර මහත්තයෙක් හැටියටත් ඒ අය ලෙඩෙකුට ඒ දේවල් කියලා දෙන්න ඕනේ. ඒක තියෙන හොඳ පැත්ත.
So let the person die peacefully.
ඒ අයට මැරෙන්න අපි අවස්ථාව සලසා දෙන්න ඕන හිත හොඳින්.
Because there are times when you can't cure them, but you can always care for them.
කෙනෙක් මරණයපත් වෙන එක නවත්තන්න බැරි නම් අපිට පුළුවන් මේ මිනිස්සයා ගැන සලකා බලන්න, සොයා බලන්න හොඳින්.
One of my friends was a monk in Thailand.
මගේ යහළු ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා තායිලන්තේ.
He was a very clever young man from the United States.
ඇමරිකාවේ ඉඳලා පැමිණි මේ භික්ෂුන් වහන්සේ ඉතා දක්ෂ භික්ෂුන් වහන්සේ නම.
He was a Rhodes scholar at Oxford University.
Rhodes ශිෂ්‍යත් දිනු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු මහත් කෙනෙක් ඉතින්.
But he left Oxford to go to Thailand to become a bhikkhu.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අවසන් කරාට පස්සේ ඌ තායිලන්තයට ගියා භික්ෂුන් වහන්සේමක් වෙන්න.
After 3 or 4 years as a bhikkhu, he got very sick.
අවුරුදු 3-4 පස්සේ උන්වහන්සේ අසනීප වුණා.
He got 2 strains of typhoid at the same time.
Typhoid උනේ උනා ව්‍යාකාරයක විදියකින් ඒ ස්වාමීන් වහන්සේට වැළඳුණා.
He came very, very close to death.
එතුමා මරණයට බොහෝ ආසන්නව සිටියි.
He survived, but his body was weakened so much he was very sick.
ඔහු මේ ලෙඩේ තියෙන දරුණුකම නිසා සනීප වුණා. ඔහුගේ ශරීරය තාමත් දුර්වල වුණා.
Whatever treatment we gave him in Thailand, he wasn't getting better.
අපි කොච්චර උත්සාහ ගත්තත් ඒ තත්ත්වය වෙනස් කරන්න නමුත් සුවපත් හැරුන්නේ නැහැ.
So we sent him to our monastery in England thinking he would get better care.
ඒ නිසා අපි උන්වහන්සේ ඉංගලන්තයට පිටත් කර හැරියා. එහිදී මීට වඩා පහසුකම් ලැබෙයි කියලා ඒ හාමුදුරුවන්ට.
Whatever treatment we gave him, he never got better.
අපි කොච්චර උත්සාහ කරත් හොඳ ක්‍රමවලින් සුව කරන්න ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.
He spent day after day after day in bed with no energy to get up and out.
ඔහු දවසින් දවස හැමදාම ඇඳට වෙලා නිදාගෙන හිටියා. මොකද නැගිටින්නවත් පණක් තිබුණේ නැහැ.
He was so sick but he wasn't dying.
කොච්චර අසනීප වුණත් මරණයක් පෙන්න පාටක් තිය මරණයක හැඟීමක් පෙන්න පාටක් තිබුණේ
නැහැ. One day the senior monk of the temple went up to his room.
දවසක් අධිපති සෝවාන් මහන්සේ උන්වහන්සේගේ කාමරයට වැඩියා.
He looked at this once very fit Rhodes scholar who'd been in bed for 1 or 2 years and said these words.
උන්වහන්සේ බැලුවා මේ ඉතා දක්ෂ යෙකුවේ හිටියේ මේ තරුණයා දැන් මේ ලෙඩෙක් වගේ කාමරයක වෙලා ඇඳට වෙලා ඉන්න හැටි.
He said on behalf of the whole sangha at this temple.
උන්වහන්සේ කියා හිටියා මේ ආරණ්‍යේ ඉන්න භික්ෂු භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මම යමක් කියන්න යාවි.
On behalf of all the upasakas and upasikas who look after us.
ඒ වගේම ඔබව බලා ගන්න උපාසක උපාසිකාවන් වෙනුවෙන්.
I've come here to give you permission to die.
මම ආවේ ඔබට මැරෙන්න අපවත් වෙන්න අවසර තියනවා කියලා කියන්න.
You don't have to try so hard to be better.
එනිසා ඔච්චර දඟලන්න එපා, උත්සාහ ගන්න එපා, ආපහු හොඳ වෙන්න.
You can let go and die.
ඔබට පුළුවන් ජීවිතය අත්හැරලා මරණයට මරණය ළඟා කරගන්න.
Those words that monk started crying.
ඒව අහලා ඒ ස්වාමීන් වහන්සේ අඬන්න පටන් ගත්තා.
For many months he'd been trying so hard to get better.
උන්වහන්සේ මාස ගණනක් උත්සාහ ගත්තේ සනීප වෙන්න.
Now he wasn't trying to get better anymore.
දැන් ඔහු උත්සාහ ගන්නෑ තවද ජීවත් වෙන්න.
He just let go and let the disease take its course.
එinsa උන්වහන්සේ අත්හැරියා අසනීපයෙන් ඕන දෙයක් වෙන්න කියලා.
Because he wasn't trying, because he wasn't creating so much stress trying to get better.
ඔහු ජීවත් වීමට උත්සාහ කිරීමෙන් කරන අසහනය ඉවත් කරලා පස්සේ ඔහුට ඔහුගේ රෝගය හොඳ අතට පත් වෙන්න පටන් ගත්තා.
From that moment on, he improved.
ඒ මොහොතේ ඉඳලා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරුණා.
He got better and he's alive today.
ඔහුට දැන් සනීපයි තවමත් ජීවිතෙන් අතර ඉන්නවා.
Sometimes we try so hard to get better, it makes us sick.
බොහෝ වෙලාවට අපි උමනාවට වැඩි උත්සාහයක් දරනවා සනීපයෙන් ඉන්න. ඒකෙන් වෙන්නේ අසනීප වෙන එක.
Sometimes we think it's the worst thing we can possibly do to die and disappoint all our loved ones.
අපි හිතන්නේ අපේ හිත මිත්‍රාදීන්ගෙන් ඥාතීන්ගෙන් වෙන්වීම මරණයටපත් වීම අසාධාරණයක් කියලා අපි කරනවා.
And trying so hard to get better often makes us sick.
ඒ නිසා අපි හැමතිස්සෙම දෙඩුනාම ජීවත් වෙන්න උත්සාහ ගැනීම නිසා මොකද වෙන්නේ? ඒ රෝගය ධර්මවත් ඇතැරෙනවා.
I'm not sure about Sri Lanka, but in Australia, when you go to visit someone in hospital, you usually ask them how they're feeling today.
මම දන්නේ ලංකාවේ කොහොමද කියලා. ඕස්ට්‍රේලියාව වගේ රටවල නම් දෙදේ බලන්න ගියාම අහන්නේ කොහොමද දැන් ඔබට කියලා.
That's a very stupid question.
ඔබ අහන්නේ මහා මොඩ ප්‍රශ්නයක්.
They're in hospital, how do you think they're feeling?
ස්පීටාලේ ඉඳද්දී අහන්න ඕනද කොයි විදිහටද හැඟෙන්නේ කියලා.
Usually people lie to you. They say, I'm feeling a little better.
බොහොම වෙලාවට ඒයි බොරු කියනවා. මට දැන් ටිකක් හොඳයි වගේ කියනවා.
Just to make the people visiting them more happy.
එහෙන් ඕම් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න අහන තමන් බලන්න ආපාගේ හිත ටිකක් සනසන.
So please don't ask that question when you go to visit someone in hospital.
එනිසා ඔබ ලෙඩෙක්ව බලන්න යනවා නම් ස්පිතාලේ ඒ වගේ ප්‍රශ්නයක් අහන්න එපා.
My teacher Ajahn Chah, this is what he would say when he would visit people in hospital.
Ajahn Chah swamin wase mage guru swamin wase kenek spitalata balanna giyot menne me wage deyak kiyan.
He visited me in hospital when I had typhus fever.
Mama typhus unen pelemin rowa gato indaddi unwase ayilla mata kiwwe menne me.
He never asked me how are you feeling today.
Unwase magen ahuwena kohomada obata dan hangen danenne kiyala.
Instead he looked at me and said this.
ඒ වෙනකොට උන්වහන්සේ කිව්වේ මෙන්න මේක.
He said, "Brahmavansa, you're either going to get better or you're going to die." And then he left.
උන්වහන්සේ කිව්වේ, "Brahmavansa, එක්කෝ ඔබ මැරෙයි, එහෙම නැත්නම් සනීප වෙයි කියලා යන්න ගියා."
He taught me Dhamma.
උන්වහන්සේ මට ඉගැන්නේ ධර්මය.
So that's so true.
ඒ සම්පූර්ණ සත්‍යය.
So next time you go and visit your mother or father in hospital, you tell them the same.
එනිසා ඊළඟ වතාවේ ඔබේ තාත්තා හරි අම්මා හරි ස්පිටාලේ ඉන්නකොට අන්නේ දෙය කියන්නේ.
You're saying the sickness is anicca, it won't last.
ඔබ එන්දි සඳහන් කරන්නේ ලෙඩ රෝග අනිත්‍යයි කියන ධර්මය.
That way you're really caring for them.
ඒ අයවරින් ඔබ කරන්නේ ඒ අය හොඳින් සුවය බලා ගැනීම.
Because even if they do get better, they get sick again later on in life.
ඒ අයට හොඳ වුණත් ආයි නැවතත් ලෙඩ රෝග හැදෙනවා.
It's better to teach them deep dharma than simple stuff.
එනිසා වැදගත් වෙන්නේ උන්ට ගැඹුරු ධර්මයක් කියලා දෙන එක මේ පොඩි පොඩි දේවල් නොකිය.
Because that's part of our life to learn the dharma and teach the dharma.
අපේ ජීවිතයේ කළ යුතු දෙයක් තමයි ධර්මයේ තේරුම් ගැනීම හා අනුන්ටේ ගැන හැඟීමක් ඇති කර ගැනීම.
It doesn't matter what profession you are in, you always have an opportunity to learn dharma and teach dharma.
ඔබේ රැකියාව මොකක් වුණත් ඔබට අවස්ථාව තියෙනවා ධර්මයේ ඉගෙන ගන්න, ඒ වගේම ධර්මයේ කියලා දෙන්න.
I travel a lot, so I fly in aircraft many times.
මම හුඟක් සංචාරය කරන නිසා මම ගුවන් යානාවලින් හුඟක් ගමන් බිමන් කරනවා.
Flying in aircraft is a wonderful way to learn and understand Dhamma.
ගුවන් යානාවකින් ගමන් කරනකොට ධර්මයේ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවා.
I remember once going to Indonesia and the plane was cancelled for 24 hours.
දවසක් මම ඉන්දුනීසියාවට යන්න ඉඳද්දි ගුවන් යානය පැය 27කට ප්‍රමාද කරා.
I saw many people getting very angry and thumping the desk.
මම දැක්කා මුග දෙනෙක් මගින් තරහ අරගෙන මේසවලට අතින් ගහන.
Shouting at the employees of the aircraft company.
මේ ගුවන්යාන සමාගමේ සේවකයන්ට යයි තලින් බැනවැදුණු.
No matter how loud they shouted, the plane never came earlier.
කොච්චර ඒගොල්ලෝ උඩ තැන තැන කෑ ගැව්වත් ගුවන්යානය මේ වෙලාව යනකම් ආවේ නැහැ.
It was Garuda Airlines.
Yeah, Garuda Guanyane.
Garuda is a bird.
Garuda kiyanne pakshiyeke nama.
And that was the time there was bird flu.
E kaale thamai oy kukulluna rogiye thibune.
So I thought the Garuda aircraft got bird flu.
Mama hithuwa me Garuda Guanyane ekath me kurul roge hadilai kiyala kurulluna.
So I made a joke about it and never got angry.
මම මේ විදිහට විල්ලු කරා මිසක් මම තරහ ගත්තේ නැහැ එතෙන්.
Sometimes people say aren't you afraid of security on aircraft?
සමහර වෙලාවට අහනවා ගුවන් යානාවලින් යනකොට ආරක්ෂාව ගැන බය හිතෙන්නේ නැද්ද කියලා.
But sometimes there are terrorists smuggle bomb on aircraft.
සමහර වෙලාවට මේ ත්‍රස්තවාදීන් බෝම්බ ගෙනියනවා ගුවන් යානාවලින්.
And blow up the aircraft at 30,000 feet.
අඩි 30,000 පිටු දි සමාලාට ඒ වපුරවා හරින.
Once a disciple asked me, aren't you afraid of dying at 30,000 feet with aircraft bomb?
දවසමගේ දායකෙක් ඇහුවා අඩි 30,000 උඩදී මරණයටපත් වෙන්න බය නැද්ද කියලා.
I said no, it's wonderful to die on aircraft explosion at 30,000 feet.
මම කිව්වා නෑ අඩි 30,000 උඩින් මැරෙන්න තියනවා නම් ඒක මොනතරම් හොඳද කියලා.
I said there are three advantages of dying on aircraft explosion at 30,000 feet.
මම ඌට කියා හිටියා අඩි 30,000 කෝටි ගුවන් යාන ආනතරකින් මැරෙනවා නම් කාරණා තුනකින් මට ප්‍රයෝජන වෙනවා කියලා.
The first benefit you have instant cremation. Your family don't have to worry about organizing it.
මුල ප්‍රතිලාභය තමයි තමන්ට ක්ෂණික ආදාහනයක් ලැබෙනවා අනිත් තමන්ගේ පවුලයට කරදරයක් නැතුව.
Number 2. Usually when you have funeral cremation, your family has to spend a lot of money. When you die aircraft explosion, it's not just for free because of insurance. Aircraft company gives your family money.
නෑ දැයිට ආදාහනයට විදම් කරන්න වෙන්නේ නැතුව වගේම ඒ ගුවන් යාන සමාගමෙන් රක්ෂණය වෙනුවෙන් හුඟක් ලොකු මුදලක් මන්දි වශයෙන් ලැබෙනවා.
That's the second benefit of dying at 30,000 feet.
අන්නේ කයි අඩි 30,000 මරෙන්න පුළුවන් නම් ලැබෙන දෙවනි ප්‍රතිලාභය.
And the third benefit of dying in aircraft explosion is you are so close to heaven, it's easy to go from there to heaven.
තුන්වෙනි ප්‍රතිලාභය තමයි අඩි 30,000 තමන් මේ යනවා නම් තමන් දේවලෝක වලට පිට වෙන්නේ ඉන්නේ.
So I'm not afraid of dying in aircraft explosion.
ඒ නිසා ඒ කාරණා තුනෙන් සමම බය නැහැ මැරෙන්න හදෙන්න.
But whatever job you have, the most important thing is using it to learn dharma and practice dharma.
මොන රත්නාවකලත් හැකියාවක් ඇති කරගන්න ඒ මගින් ධර්මය තේරුම් ගන්න.
Just talking about doctors, sometimes it's frustrating that you cannot do anything with the patient in front of you.
දොස්තර මහත්මෙක් හැටියට බොහොම වෙලාවට තමන් ලොකු අසහනයකටපත් වෙනවා කර කියා ගන්න දෙයක් නැතුනහම දෙලෙක් ගැන.
It shows you how little we can control the world.
එයින් ඌට පෙන්වන්න කරනවා මේ ලෝකයේ තියෙන දේවල් මොනතරම් අපහසුද පාලනය කරන්න කියලා.
Sometimes you may be a school teacher.
සමාජලාට ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන්.
You try your hardest with one of the children.
ඔබ සමාජලාට එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් බොහොම කැපවීමකින් කටයුතු කරන්න පුළුවන්.
And still they won't learn.
ඒ AI ඉගෙන ගන්න.
Sometimes you may be a businessman.
සමාජලාට ඔබ බෙල්ල ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්.
No matter how many hours you work, still you don't make much money.
කොච්චර වෙලාව වියදම් කළත් ඒ වෙනුවෙන් තමන්ට සෑහෙන ලාභයක් හොයා ගන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා.
Sometimes we have to understand that this is because of karma.
ඒ නිසාව තේරුම් ගන්න ඕන මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කර්මය නිසා බව.
And sometimes if we keep craving and wanting either the patient to get well, the student to become clever, the business to go well, we just can't do it.
සමාලාට අපේ ආසාව ඇලීම ඇති වෙනවා එක්කෝ ලෙඩෙක් හොඳ කරන්න එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරයෙන් හොඳ ලාභයක් ලබා ගන්න එහෙම නැත්නම් ශිෂ්‍යෙක් හොඳින් ඉගෙන ගන්නවා වගේ ඉන්න. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ අපේ ඉතර විදියට.
So whatever livelihood you have, it's never perfect.
එනිසා මොන රස්සාව කරත් හැමතිස්සෙම ඒෙන් ඔබට තෘප්තියකටපත් වෙන්න බෑ.
You have to do the best with what you have.
ඔබට තියෙන දේ ඔබ හොඳින් කළ යුතුයි.
And doing the best with what you have means you put effort and care and wisdom into what you're doing.
ඒ විදිහට ඔබ ඒ දේ කරනවා නම් හොඳ කුල් තමන්ගේ හැකියාවෙන් උපරිමයෙන් ඔබ වීරයෙන් කැපවීමකින් හොඳ අවබෝධයකින් සෑබැලීමක් ඇතුවයි ඒ දේ කරන්නේ.
And if you tried your very best, then you've done as much as anyone can do.
ඒ නිසා ඔබ ඔබේ උපරිමයෙන් ඒ දේ කරනවා නම් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් මට්ටමින් ඔබේ වැඩපොළ සිදු කරලා තියෙන්නේ.
And you could be content and happy.
එයින් ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්.
So even as a teacher, if your students don't do well, you tried your best, you can be happy.
ළමයින් හොඳින් ඉගෙන නොගත්තත් ඔබේ කැපවීමකින් ඒ දේ කරා නම් ඔබට ඒ සතුටටපත් වෙන්න පුළුවන්.
If you're a businessman, you tried your best, you can be happy.
ඒ වගේම ඔබ වෙළඳ ව්‍යාපාරිකයෙක් නම් ඔබ පුළුවන් උත්සාහය දැරුවා නම් එයින් ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්.
You cannot do better than that.
ඊට වඩා යමක් ඔබට කරන්න බෑ.
You don't have to be rich to be a good parent.
මොකද දෙමාපියෙක් වෙන්න ඔබ සල්ලි කියන ධනවතෙක් වෙන්න හැම විටම උවමනා නැහැ.
My parents were very poor.
මගේ දෙමාපියෝ බොහොම දුප්පත්.
Because my father was very sick.
මගේ තාත්තා අසනීපෙන් පෙළුණු කෙනෙක්.
So even though he wasn't rich, he still was a good father.
ඔහු දුප්පතෙක් වුණත් ඔහු හොඳ තාත්තෙක් වුණා.
And he inspired me to become a bhikkhu.
ඔහු මට දිරි දුන්නේ ස්වාමීන් වහන්සේ නමක් වෙන්න.
So you don't have to be a rich man to have good children.
ඒ නිසා ඔබට සල්ලි අවශ්‍ය කරන්නේ දරුවෝ හොඳ මාර්ගයට යොමු කරන්න.
But you have to be a kind and wise and virtuous man to have good children.
ඒ සඳහා ඔබට තිබිය යුතු ප්‍රඥාව, ඉවසීම, කරුණාව.
So if you want to have a livelihood to be able to bring up your children well, it does not matter how much money you earn.
ඒ සමාතක තියාගන්න ඔබට දරුවෙක් යහමකට ගෙන යන්න ඕන නම් එතන සල්ලි ප්‍රශ්නයක් සල්ලි පිළිබඳ ප්‍රශ්නයක් නැහැ.
It matters how wise and kind you are.
ඔබ කොච්චර ප්‍රඥාවන්තද කරුණා සම්පන්නද කියන එකයි එතෙදි වැදගත් වෙන්නේ.
Once in Australia, a young 6-year-old boy was waiting for his father to come home from work.
ඕස්ට්‍රේලියාවේ අවුරුදු 6ක ළමෙක් දවසක් බලා හිටියා තමගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකම්.
When the father came back from the office late, the 6-year-old was waiting for him.
ඔහු වැඩ ඇරිලා රැවෙලා ගෙදර එනකොට මේ ළමයා තවමත් බලාගෙන ඉන්නවා.
He asked his daddy, "Daddy, how much do you earn at work?"
මේ ළමයා තාත්තගෙන් අහනවා, "තාත්තේ, වැඩ කරන්න ගිහිල්ලා කීයක් හම්බ වෙනවද කියලා."
The father said, "I'm busy, I'm tired."
එතකොට කිව්වා, "මට මහන්සි, මට කරදර කරන්න එපා කියලා."
The child said again, "Daddy, how many dollars do you earn at work?"
නැමතත් ඒ හැර ළමයා අහනවා, "තාත්තේ, තාත්තේ, වැඩවලට ගියාම කීයක් හම්බ වෙනවද කියලා."
And the father shouted at his child, "I told you I'm tired, it's got nothing to do with you."
එතකොට තාත්තා කෑ ගහලා කියනවා, "මට බොහොම මහන්සි, මට ඔයත් එක්ක කිසි වැඩක් නැහැ මෙතන කතා කරන්න කියලා."
And the son asked the third time, "Daddy, how many dollars do you earn each hour?"
මේ ළමයා ආයි බොහොම බැගවත් අහනවා, "තාත්තේ, වැඩට ගියාම කීයක් සල්ලි හම්බ වෙනවද කියලා."
And the father, tired and angry, said, "That's it. Go to your room."
එතකොට මේ ළමයාට තාත්තා කෑ ගහනවා තරහෙන්, "කතාව නවත්තලා කාමරයට යන්න කියලා."
And so the poor 6-year-old walked to his bedroom.
මේ පුංචි ළමයා තමන්ගේ කාමරයට ගියා.
He'd been punished by his father.
මොකද තාත්තා දඬුවමක් හැටියට කාමරයට යවුවා.
After his father had a cup of tea and rested, he felt he treated his son too harshly.
තාත්තා තේ කඩ බීලා ටිකක් විඩාවක් දුනාම තේරුම් ගත්තා මම දරුවාට සලකපු හැටි එච්චර හොඳ නෑ කියලා.
So he went to his son's room, opened the door and said sorry.
ඔහු කාමරේ දොර ඇරලා පුතාට කිව්වා, "මට සමාව වෙන්න කියලා."
"I'm sorry I shouted at you because I was so tired. I worked so hard today."
"මම හුඟක් මහන්සියෙන් වැඩ කරලා විඩාවටපත් වෙච්ච හිඳයි මට කෑ ගහන්න සිද්ධ වෙන්නේ. මට සමාව වෙන්න කියලා නැවතත් කිව්වා."
I don't know why a six-year-old child wants to know how much I earn at work, but it is $20 an hour.
එතකොට තාත්තා කියනවා මම දන්නේ නැහැ මේ අවුරුදු 6 ළමයෙකුට මං හම්බ කරන ගාණ මොනවටද ඕන කරන්නේ කියලා මට පෑයකට හම්බෙන්න ඩොලර් 20යි කියලා කිව්වා.
The son smiled and said, "Thank you, Daddy."
ඒ ළමයා ඉනා වෙලා කියනවා බොහොම ස්තුතියි තාත්තේ කියලා.
And the son continued, "Now, Daddy, can I borrow $10, please?"
එතකොට මේ ළමයා කියනවා තාත්තේ මට පුළුවන් ඩොලර් 10ක් ඉල්ලගන්න.
The father was about to get angry once more.
තාත්තට නැවතත් තරහ යන්නයි දැන් පටන් ගන්න හැටි.
But he already shouted at his son unfairly once, so he restrained himself.
නමුත් අසාධාරණ විදියට ළමයාට බැනලා හිතනරක් කරන හිතේ ඒ උඩ තේරුණා නෑ.
Biting his lip, he opened his wallet and gave his son $10.
කඩ පියාගෙන කරේ මුදල් පසුන් සාක්කුවට අත දාලා ඩොලර් 10ක් ඔහුගේ අතේ තිබුණා.
The son smiled.
ඔව් මේ ළමයා නැවතත් hina වුණා.
And then reached under his pillow and got out another $10.
ඔහු ඔහුගේ ලාච්චුවරලා තවත් ඩොලර් 10ක් එළියට ගත්තා.
The son counted out $20, handed it to his father and said, "Daddy, can I now have 1 hour of your time, please?"
ඊළඟට ළමයා ඒ රුපියල් ඩොලර් 20 තාත්තට දීලා කියනවා තාත්තේ තාත්තත් එකටම එක මට පැයක් ඉන්න පුළුවන්ද කියලා දැන්.
I'm not sure that happens in Australia. I'm sure it happens in Colombo. Hopefully it doesn't happen in Havana.
මේ සිදුවුනේ ඕස්ට්‍රේලියාවේ මම දන්නේ නැහැ මේක කොළඹ සිදුවේවිද එහෙම නැත්නම් කොරණ පළාතේ මේ වගේ දෙයක් වෙනවද කියලා.
What's the point of having a good job if you can't spend time with your children?
මොනවාද රස්තාවක් හොඳ රස්තාවකින් ඇති වෙලේ තමන්ගේ ළමයා එක්ක කාලයක් ටික කාලයක් ගත කරන්න බැරි නම්?
It doesn't matter how much money you earn if you don't spend time with your children. How are they going to be brought up?
ඔබ කොච්චර හම්බ කරත් ළමයි එක්ක ටික වෙලාවක් ඉන්න බැරි නම් ඒ අය හරියට හදාගන්නේ නැත්නම් මොකක්ද ඇති වෙලේ?
It is more important your samma ajiva, your right livelihood, also includes looking after your family.
එනිසා සම්මා ආජීවයෙන් අදහස් කරන්නේ තමන් කරන රස්සාව මොකක් වුණත් තමන්ගේ දරුපවුල ගැන සැලකීමක් තිබිය යුතුයි.
And even having enough time to come to temple.
ඒ වගේම මේ මගේ පන්සලකට එන්න තමන්ට කාලය තිබිය යුතුයි.
There was once a businessman in Colombo would only come to temple one day a year.
මම දන්න කොළඹ ඉන්න වෙළඳ ව්‍යාපාරිකයෙක් පන්සලට ආවේ අවුරුද්දට එක දවසක්.
He'd only come on Vesak day.
ඔහු එන්නේ වෙසක් දවසට විතරයි පන්සලට.
We call such people Vesak Buddhists.
ඒ වගේ අයට කියන්නේ වෙසක් බෞද්ධයෝ කියලා අය.
One day he went to temple on Vesak day.
ඔහු දවසක් වෙසක් දවසේ පන්සලට ගියා.
He heard the priest giving bana.
ඔහුට ඇහුණා හාමුදුරුවෝ බණ කියන.
And the hamdrow said, "The most important thing when you die is your last thought."
එතෙන්දී ඔහුට ඇහුණා ඒ හාමුදුරුවෝ දේශනා කරනවා මොකද්ද වැදගත් දේ ඔබේ මරණකොට ඔබේ අවසාන සිතිවිල්ල කියලා.
If your last thought is a good thought, you'll have a good rebirth.
එතෙන්දී උන්වහන්සේ කියයි කිය ඔබේ අවසාන සිතිවිල්ල හොඳ නම් ඔබට හොඳ උපත්තියක් ලැබෙයි කියලා.
And the Hamdro said, "One of the best things to think about just before you die is the Buddha, the Dhamma and the Sangha."
මේ Hamdro කියනවා අවසාන මොහොතේ හොඳම සිතිවිල්ල තමයි බුද්ධ ධම්ම සංඝ සිහියට නගා ගන්න එක.
And if you think of the triple gem, the Buddha, Dhamma and Sangha, as the last thought before you die, you are sure to go to heaven.
ඔබට පුළුවන් නම් අවසාන සිතිවිල්ල හැටියට ත්‍රිවිධ රත්නය සිහිපත් කරන්න කිසිම අවස්ථාවක් නැතුව ඔබ දිව්‍ය ලෝකෙ ගිහිලා උපදිනවා කියලා උන්වහන්සේ කරසෝ.
So the businessman from Colombo had a good idea.
මේ වෙළඳ ව්‍යාපාරිකයාට හොඳ අදහසක් ආවේ විලා.
He said, "I don't even need to go to temple on Vesak day anymore."
ඔහුට හිතුණා මම මොනවට දැන් මේ සම් වෙසක් දවසටවත් පන්සල් යන්නේ.
I don't need to give dana to fat monks.
මේ මහත හාමුදුරුවන්ට මොනවටද දානි දෙන්නේ?
I don't have to keep pansil, too bothersome.
මොනවටද මේ පන්සල් ආරක්ෂා කරන්නේ කරදර වෙන්නේ?
All I need to do is think of Buddha, Dhamma and Sangha when I die.
මොකද්ද මම කරන්න ඕන? මැරෙන්න මොහොතකට කලින් බුද්ධ ධම්ම සංඝ සිහිපත් කරන එක විතරයි.
Good idea.
බොහොම හොඳ අදහසක්.
But then he thought, how can I make sure that my last thought is about the Buddha, Dhamma and Sangha?
ඒ ගමනේ ඔහුට කල්පනා වුණා කොහොමද මම මේක කරගන්නේ? අවසාන සිතිවිල්ල හැටියට බුද්ධ ධම්ම සංඝ සිහිපත් කරගන්න.
And then he had another brilliant idea.
ඒකටත් ඔහුට හොඳ අදහසක් ආවලු.
You see, he had three sons.
ඔහුට දරුවෝ තුන්දෙනෙක් හිටියා.
He knew his three sons would be by his bedside when he died.
එනිසා ඔහුට මතක් වුණා මම මැරෙන වෙලාවට මේ ළමයි තුන්දෙනා මන් ළඟට එවි.
So he renamed his eldest son Buddha, the second son Dhamma, and the third son Sangha.
එනිසා මොකද කරේ? ඒ ළමයින්ට අලුත් නම් තුනක් දුන්නා. ලොකු ළමයා බුද්ධ, ඊළඟට කෙනා ධම්ම, තුන්වෙනියා සංඝ කියලා.
Brilliant.
මොනතරම් හොඳ අදහසක්.
So when it came time for him to die, he was lying at home on his bed.
මරණාසන්න වෙලා දැන් මේ මිනිස්සයා ගෙදර ඇඳේ දැන් සැතපීලා ඉන්නේ.
It was only a matter of minutes and he would pass away.
මරණයට තිබුණේ මිනිත්තු කීපයක් පමණයි.
His plan was working perfectly because there was his three sons.
ඔහුගේ පාශීලී ක්‍රමය දැන් වැඩ කරනවා. ළමයි තුන්දෙනාම දැන් ළඟට ඇවිල්ලා.
He kept looking at them as a father would when he's dying.
ඔහු තාත්තා කෙනෙක් හැටියට මේ ළමයි තුන්දෙනා දිහා බැලුවා.
Buddha, Dhamma, Sangha. Buddha, Dhamma, Sangha.
ඔව් බුද්ධ ධම්ම සංඝ බුද්ධ ධම්ම සංඝ කියමින් ඔවුන්ගේ මූණ දිහා බැලුවා.
It was perfect.
ඒක බොහොම හොඳයි.
Until one moment he had another thought.
නමුත් මොහොතකට පස්සේ ඔහුට තවත් සිතිවිල්ලක් ආවා.
He thought, if Buddha, Dhamma and Sangha are by my bedside, who is looking after my business?
ඒකම ඔහුට හිතුණා. බුද්ධ ධම්ම සංඝ මෙතෙන්ට වෙලා ඉන්නකොට කවුද මගේ වෙළඳ ව්‍යාපාරය බලාගන්නේ
කියලා. At that moment he died.
අන්නේ මොහොතේම ඔහු මැරුණා.
So you can't cheat the system.
එනිසා මේ විදිය උපක්‍රම වලින් මේ ධර්මතාවය රවටන්න බෑ.
Even if you name your children Buddha, Dhamma and Sangha, it won't work.
තමන්ගේ දරුවන්ට බුද්ධ ධම්ම සංඝ කියලා කිව්වත් වැඩේ හරියන්නේ නැහැ.
If you've been so interested in business all your life, your last thought will be about business.
එනිසා මතක තියාගන්න ඔය වෙළඳ ව්‍යාපාරිකයෙක් බොහොම වෙලාවට අවසාන සිතුවිල්ල එන්නේ තමන්ගේ වෙළඳ ව්‍යාපාරය ගැන.
But if you've managed to give time in your life to come into the temple and listening to the Dhamma, then of course you will think of the Dhamma in your last thought.
එනිසා ඔබ මතක් කරගන්නවා නම් නිතිපතා පන්සල් යන්න ධර්මය ආරක්ෂා කරගන්න අවසාන මොහොතේදී ඔබට ධර්මයේ සීවෙන්න බොහෝ වෙලාවට ඉඩ තියෙනවා.
So no matter what livelihood you take in life, whether it's a politician, a doctor, a farmer, a businessman, please spend enough time in the temple.
එනිසා දොස්තර මහත්තයෙක් වුණත්, ගුරුවරයෙක් වුණත්, කුඹුරු වැඩ කරන්නෙක් වුණත් මතක තියාගන්න පුළුවන් තරම් අපි පන්සල් ආශ්‍රය කරන්න ඕන.
Otherwise it will never be sama ajiva, right livelihood.
එනිසා ඔබ කරන රස්තාව මොකක් වුණත් ඒ සම්මා ආජීවයක් වෙන්නේ නැහැ ඔබ මේ විදිහට කටයුතු කරන්නේ නැත්තම්.
And the best way is spending lots of time in the temple. The best way.
පන්සල් වල ගත කරන කාලය බොහොම හොඳම විදිහට ගත කරා නම්
shave your hair, wear brown robe.
ඔළුව බූ ගාලා සිවුරක් ඇඳගන්න.
That's the best livelihood of all.
අන්නේකයි හොඳම ආජීවය.
So if anyone wishes to become a monk or a nun, you should encourage them.
එනිසා කවුරු හරි මනාව මහාන වෙන්න අදහස් කරන නම් ඔබ එයට ඉඩ දිය යුතුයි, උනන්දු කරවිය යුතුයි.
I've already mentioned I had a very, very good education from Cambridge University. I decided to become a monk.
මම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් විද්‍යාව හදාරලයි ඒවා ඔක්කොම අතහැරලා මහනුවනේ.
I could have chosen many careers, but I thought the best career was as a bhikkhu.
මට රස්සාවල් ඕන එකක් හොයාගන්න තිබුණා. නමුත් මම හොඳම රස්සාව හැටියට තෝරගත්තේ මහාන දම්පිරි.
My second monk in Australia, he's got two MAs, two master's degrees.
මගේ දෙවනි හාමුදුරුව හැටියට ඉන්න ස්වාමීන් වහන්සේට උපාධි දෙකක් තියෙනවා. MA උපාධි දෙකක් තියෙනවා.
I mentioned this morning at BIMCH, one of my fellow monks, his father is a billionaire.
මම මෙතන අද උදේ බණ්ඩාරනායක අනුසාර ශාලාවේ දේශනය කරද්දී කිව්වා මම දන්න එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ තාත්තා බිලියන ඇමරිකන් ඩොලර් බිලියනයක් බිලියන 5ක් වටින ව්‍යාපාරය හිමියෙක්.
He's the second richest man in the whole of Malaysia.
මැලේසියාවේ දෙවැනියට ඉන්න පොහොසතා ඔහුයි.
In those very tall buildings, the Twin Towers in Kuala Lumpur, this man owns one of those.
මැලේසියාවේ තියෙන අර උසම ගොඩනැගිල්ලේ එක කොටසක් එක භාගයක් අයිති මේ ධනවතාට.
This man has only got one son.
මොහොතේ ඉන්නේ එකම පුතයි.
His son, he could have millions of dollars and wouldn't need to work.
ඔහුට රස්සාවක් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද මේ බිලියන ගාණක් ඩොලර් ඔහු ළඟ තියෙනවා.
He could marry any girl. If a boy has a few billion dollars, he's always very attractive.
Billion dollar billionaire ළඟ තියෙනවා නම් ඕනම තරුණියක් ළඟට ගෑනු ළමයි ඕනතරම් එයි.
He could be playboy.
ඔහුට පුළුවන් සල්ලාලෙක් වුණත් වෙන්න.
But what did he do? He became bhikkhu.
මොකද්ද ඔහු කරේ? ඔහු ස්වාමීන් වහන්සේ නමක් වුණා.
Because the bhikkhu is the best livelihood.
මොකද හොඳම ජීවිතාව තමයි මහා දම්පිරීම.
Why is it the best livelihood?
ඇයි එහෙම වෙන්නේ?
Because you can progress in the dhamma to the fullest as a bhikkhu or as a nun.
ඔබට පුළුවනි ධර්මයේ කෙළවරට යන්න භික්ෂුවක් හෝ මෙහෙණියක් හැටියට.
And you can help more people than a doctor can help.
දොස්තර කෙනෙකුට වඩා මිනිස්සුන්ට උදව් උපකාර කරන්න පුළුවන්.
You can do so much more than any profession to create peace and happiness in the world.
සාමය සතුට ලෝකයේ ඇති කරන්න වෙන ඕනෑම රස්සාවකට වඩා වැඩි සේවයක් භික්ෂුවක් හැටියට කරන්න පුළුවන්.
So as a bhikkhu, I teach doctors and psychologists and CEOs.
මම පෙරදිවි ව්‍යාපාරකව බල CEO කියන්නේ ප්‍රධානීන් සහ දොස්තරවරුන් මනෝවිද්‍යාව පිළිබඳ හදාරන දොස්තරවරුන්ටත් මම උපදෙස් දෙනවා.
An example, last year a woman flew all the way from Switzerland to Australia just to see me.
පෞගිය අවුරුද්දේ ස්විට්සර්ලන්තයේ ඉඳලා කාන්තාවක් ඕස්ට්‍රේලියාවට ආවා විශේෂයෙන්ම මාව බැහැ දකින්න.
That's halfway around the world.
ලෝකේ භාගයක් දුර ගෙවාගෙනයි ඒ ආවේ.
She told me that she'd only come to see me. After seeing me, she'd fly back to Switzerland.
ඇකියා මම ආවේ ඔබ වහන්සේ හම්බෙන්න, ඉන්පස්සේ මම ආපහු යනවා කියලා.
I asked her why.
මම ඇහුවා ඇයි?
She had anxiety, depression, cancers, many sicknesses.
ඇයට පිළිකාව, මනස කඩාවැටීම, එහෙම නැත්නම් විෂාදය වගේ රෝග වලින් ඇපෙලි හිටිය කෙනෙක්.
Many doctors had tried to cure her.
බොහොම දොස්තරවරු මහන්සිගත්ත ඔහුට ඇයට සහනයක් ලබා දෙන්න, ලෙඩ හොඳ කරලා දෙන්න.
Nothing had worked.
කිසි දෙයකින් ප්‍රතිඵලයක් ලැබුණ නැහැ.
She was depressed and dying.
ඒ නිසා ඇය හිතෙන් බොහොම වැටලා හිටියේ මරණය බලාපොරොත්තු
වෙන. One of her friends gave a copy of one of my books translated into German.
ඇයට කෙනෙක් යාළුවෙක් දීලා තිබුණා මගේ පොතක් ජර්මන් භාෂාවට පරිවර්තනය කරපු.
After she read it, her mental problems disappeared.
ඒ කියවීම පසු ඇත්තතුමනෝ මනෝමය ප්‍රශ්න, මානසික ප්‍රශ්න දුර වෙලා ගියා.
and her physical problems disappeared.
ඇගේ තුන ශාරීරික ප්‍රශ්නත් තුනී වෙලා ගියා.
The Dharma had cured her.
ධර්මය ඇයට සුවය ලබා දුන්නා.
And she was so grateful.
ඇය ඒ නිසා ඒකට කෘතගුණ සැලකීමක් හැටියට ආයි.
She didn't matter how much it cost. She had to come and thank me personally.
කොච්චර සල්ලි ගියත් ඇයට උමනා කළා තියුණා මාව හම්බෙලා මට ස්තුති කරන්න.
When she saw me, she started crying.
මාව බැහැ දැකලා ආය අඬන්න පටන් ගත්තා.
This out of thanks. Out of gratitude.
කෘතගුණ වේදීවයි ඇයේ ඇඬීම කළේ.
That's one example out of many.
මේ එක උදාහරණයක් වක් උදාහරණ වලින්.
Of the power of the Dhamma.
ධර්මයේ තියෙන බලගතුකම පෙන්වන්නේ.
So the best livelihood at all is to become a monk or a nun, practice the Dhamma, realize the Dhamma, and teach the Dhamma.
ඒ නිසා භික්ෂුකගේ මෙහෙණිය තමයි හොඳම රසිකයාවක් කරන්නේ. ඒ නිසා වුන් ධර්මයේ ඉගෙනගෙන අවබෝධ කරගෙන අනිත් අයට ඉගැන්විය යුතුයි.
So if any of your children, boys or girls, are doing well at school,
ඔබේ දුවෙක් හරි දුව හරි පුතා හරි පාසලේ හොඳින් ඉගෙන ගන්නවා නම්
instead of encouraging them to be doctor or nurse or engineer, encourage them to be monk and nun.
ඔවුන් දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවරයෙක් කරන්න උත්සාහ ගන්න නැතුව මහානදම් පිළිමට පොළඹවන්න.
There's lots of doctors in Sri Lanka.
ලංකාවේ ඕනතරම් දොස්තරවරු ඉන්නවා.
There's lots of engineers.
ඕනතරම් ඉංජිනේරුවරු ඉන්නවා.
There's lots of teachers.
ගුරුවරු ඕනතරම්
ඉන්නවා. There's lots of lots of politicians, or too many.
දේශපාලනඥයෝ ඕනවටත් ඇදී
ඉන්නවා. But there's not enough good monks and good nuns.
නමුත් හොඳ හාමුදුරු බොහොම ටික දෙනයි ඉන්නේ.
And good monks and good nuns, they can do so much for Sri Lanka.
So if
you have a good child doing well at school, encourage them. Son, don't be a doctor, become monk.
Daughter,
don't become film star. Become nun star.
එයිසා දුවෙක් ඉන්නවා නම් කියන්න නිලියක් වෙන්න උත්සාහ ගන්නේ නැතුව මෙහෙණියක් වෙන්න හදන්න කියලා.
And that way you can do so much for the world.
ඒ ආකාරයෙන් ඔබට පුළුවන් ලෝකයට සේවයක් කරන්න.
Sometimes I think I am not pop star or film star but monk star.
මම නළුවෙකුත් නෙමෙයි නිලියෙකුත් නෙමෙයි
හාමුදුරු
මොකක් කියන්නේ
මන්ද? I don't mind as long as it helps me spread the Dhamma.
මොකක් වුණත් කමක් නැහැ මට පුළුවන් නම් ධර්මයේ ප්‍රචාරය කරන්න.
And then you can solve so much suffering in life.
ජීවිතයේ තියෙන ප්‍රශ්න ගොඩක් निराකරණය කරන්න මට උදව් වෙන්න පුළුවන්.
Inspire more people to follow the Dharma of the Buddha.
උගදෙනෙකුට උගදෙනෙක්ව දිරිමත් කරන්න පුළුවන් ධර්ම මාර්ගයේ ගමන් කරන්න.
To find peace in their hearts.
හදවතේ සතුට ප්‍රීතිය ඇති කරගන්න.
And wisdom in their lives.
ජීවිතයේ ප්‍රඥාවක් ඇති කරගන්න.
And eventually freedom in their death.
මරණයේදී ඔවුන්ව ගලවා ගන්න.
To encourage people that the teaching of the Buddha is the best path.
ඒ සමතක තියාගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගය තමයි හොඳම මාර්ගය.
And that becomes the best livelihood of all.
ඒ වගේම ඒ තමයි හොඳම ජීවනෝපාය.
And if you remember that this is your life.
ඔබ තේරුම් ගත්තොත් මේ ඔබේ ජීවිතය කියලා.
Whether you're a farmer, a doctor, a businessman, or a monk or a nun, make sure you do it well.
ඔබ වෙළඳ ව්‍යාපාරයක දොස්තර කෙනෙක් ගොවිතැන් කරන්නෙක් වුණත් මතක තියාගන්න
whatever your livelihood do it well.
එය හොඳින් කරන්න.
Make sure you practice your profession with kindness, with wisdom and generosity.
ඔබේ රස්සාව ප්‍රඥාවෙන් ත්‍යාගශීලීව කරුණාවෙන් කරගෙන යන්න.
Don't think just about money. think about the other important things in life like your family and your temple.
Enisa sandi ganama hita hita innatuwa obe daru paula pansala e wage dewalu gana hitan rasthawata amathara.
So that when you die, you realize you have truly lived according to Dhamma.
එතකොට ඔබ මරණයට පත් වෙනකොට ඔබට හිතා ගන්න පුළුවන් නේ මගේ ජීවිතය මම හොඳින් ගත කළා කියලා.
And at least if you don't become a sovan or an arahat, at least you get reborn in a good place.
ඔබට මේ වෙලාවේ සෝවාන් ඵලයකට වගේ ඵලයක් ලබා ගන්න බැරි වුණා. ඔබ හොඳින්ම දන්නවා ඔබට දිව්‍ය ලෝකයේ උපත ලබා දිව්‍ය ලෝකයක උපත ලබා ගන්න පුළුවන් කියලා.
To continue your path to nirvana.
ඒ ආකාරයෙන් ඔබ නිවන වෙත මාර්ගය සොයා ගන්න.
That is what I think samaha jiva means.
ඒකයි මම සම්මා ජීවයෙන් අදහස් කරන්නේ.
Right, right, thank you.
බොහොම ස්තුතියි.